ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සිකුරාද දවසේ මේ සතිය පුරාම ලෝකයේ සිදුවන උණුසුම්කාරී තොරතුරු සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කරන ඒ සම්බන්ධව ඔබට යම් අවබෝධයක් ලබා දෙන අපේ කෙටි විශේෂාංගය ලොව වටා විදේශ වෙති සමාලෝචනය අපි හිමනම් දැන් අදත් සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නට සූදානම්. මේ විවර කරන පුංචි කවුළුව හරහා මේ සතියේදී ලෝකයේ ප්‍රමුඛතම කාරණා හතර කෙරෙහි අපේ අවධානය යොමු වෙනවා. තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිනුක්ෂි.
මුලින්ම මේ යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳව සහ එහි අලුත්ම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමු. තාමත් මේක ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තාවන කාරණාවක්. මේ සතිය වෙනකොට දැන් මේ ඇවිලින ගින්නට පිදුරු දානවා වගේ තවදුරටත් ඇමරිකාව ඩොලර් බිලියන ගණන්වලින් යුක්‍රේනයට යුද අවි ආධාර සැපීමක් පිළිබඳව වාර්තා වෙන. ඒ විතරක් නෙමෙයි රුසියා යුක්‍රේන මේ ගැටුමට මාස 6කුත් සපිරෙනවා. මාස 6ක් තිස්සේ යුරෝපයේ මේ යුද්ධයක් පවතින තත්වයක් බවට දැන් මේක පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් ඛේදනීය තොරතුරක් වාර්තා වෙනවා. රුසියානු හමුදාව විසින් යුක්‍රේන දුම්රිය පොලකට එල්ල කරපු ප්‍රහාරයකින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මිය ගියයි කියලා. මේ අලුත්ම තතු පිළිබඳව සවිස්තර තොරතුරු අපි ඔබෙන් මුලින්ම බලාපොරොත්තු වෙනවා.
දැන් මේ යුද්ධය මාස 6 සම්පූර්ණ වෙන අවස්ථාවේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා තවත් ඩොලර් බිලියන තුනක එහෙම නැත්නම් ඩොලර් මිලියන 3000ක ප්‍රධානයක් යුක්‍රේනයට කරා. මේ මේ ප්‍රධානී යුද උපකරණ සහ අවි ආයුධ යුක්‍රේනයට ලබා දෙන්න කටයුතු කරලා තිනෝ. මේක තමයි මෙතෙක් ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දීලා තියෙන විශාලතම යුද ආධාරය. මේ බිලියන 3ට ඇතුළත් වෙනවා ගොඩබෙම ඉඳලා ආහසේ ගමන් කරන මේ ඩ්‍රෝන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඒ අවි ආයුධ, ඒ වගේම ආටිලරි, එහෙම නැත්නම් මේ කාලතුවක්කු රදවල තියෙන ස්ථාන ඒවා සොයාගෙන ඒවාට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් උපකරණ, ඒ වගේම ඔත්තු බලන ඩ්‍රෝන යාත්‍රා වගේ දේවල් ලබා ගැනීමට මේ ඩොලර් මිලියන 3000 පාවිච්චි කරන්න පුළුවන් කියලා ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොටම මේ අලුත්ෙන් දුන්නු ආධාරයත් එක්ක මේ වෙනකොට පෙබරවාරි මාසයේ ඉඳලා යුක්‍රේන යුද්ධය ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳලා මේ වෙනකොට ඇමරිකාව විසින් ඩොලර් බිලියන 13 මාරක යුද ආධාර මේ වෙනකොට යුක්‍රේනට ලබා දීලා තියෙනවා. දිනුක්ෂි, මේ අතිවිශාල යුද ආධාරات එක්ක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටිනවා ඔහු බලාපොරොත්තු වෙනවා කියලා යුක්‍රේනයට හැකියාවක් ඇති වෙයි කියලා රුසියාවේ ආක්‍රමණය මැඩ පැවැත්වීමට පියවර ගන්නට. නමුත් මේ යුද ආධාරය ඇමරිකාව ප්‍රකාශයට පත් කරනවත් එක්කම යුක්‍රේනයේ අගනුවර දුම්රිය ස්ථානයක අති විශාල බෝම්බ ප්‍රහාරයක් සිදු වුණා. මේ ප්‍රහාරය රුසියාව විසින් එල්ල කළා කියලා යුක්‍රේනය චෝදනා කළා. මෙතනදී යුක්‍රේනය ප්‍රකාශ කර හිටියා සාමාන්‍ය වැසියන් 25 දෙනෙක් මේ දුම්රිය ස්ථානයේදී ජීවිතක්ෂයට පත් වුණා, ඒ අතර කුඩා දරුවන් පිරිසකුත් ඉන්නවයි කියලා. මේ වෙනකොට රුසියාව ප්‍රකාශ කළා ඔවුන් ප්‍රහාරයක් එල්ල කරා මේ දුම්රිය පොළට. නමුත් මේ දුම්රිය ස්ථානයේදී කාලතුවක්කු අනුකණ්ඩ 10ක් මෙතන රඳවල තිබුණා. ඒ කාලතුවක්කු ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කළේ. ඒ අනුව රුසියාව ප්‍රකාශ කරනවා මේ දුම්රිය ස්ථානයේ හිටපු සොල්දාදුවන්, යුක්‍රේන් සොල්දාදුවන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා. මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රහාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා තියෙනවා, දැඩි ලෙස මේක විවේචනය කරලා තියෙනවා. මෙතනදී යුරෝපා සංගමයත් ප්‍රකාශ කරලා තියෙනවා රුසියාවේ මේ ප්‍රහාරය නිසා සාමාන්‍ය ජනතාවට හානි සිද්ධ වුණයි කියලා. නමුත් රුසියාව බොහොම තදින්ම කියනවා මේක යුද ඉලක්කයක්. මේ දුම්රිය ස්ථානය පාවිච්චි කරලා තිබුණේ දුර දිග අවි, එහෙම නැත්නම් මේ කාලතුවක්කු රඳවන්නටයි. ඒ නිසා තමයි ඔවුන් ඒ ප්‍රහාරය එල්ල කළේ කියලා.
මේ යුද අවි ගැන කියපු හින්දා මේ යුද අවි සම්බන්ධව විශේෂ කතා බහක් මීට වසර ගණනාවකට කලින් ලැබුණා. මේ නිකං යුදාවි නෙමෙයි, න්‍යෂ්ටික යුදාවි සම්බන්ධව. ඉරානය න්‍යෂ්ටික යුදාවියක් නිෂ්පාදනය කිරීම වළක්වන්නට යම් ගිවිසුමකට ඔවුන්ව පුළඹවා ගන්නට ඇමරිකා ප්‍රමුඛ බටහිර බලවතුන් ක්‍රියා කළා. ඒ අනුව ඔබාමා පාලන සමයේදී වසර 2015 ලෝක බලවතුන් සහ ඉරානය අතර ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම ආරම්භ වුණා. මෙහිදී තීරණය වෙලා තිබුණා එක්තරා ප්‍රමාණයකට පමණක් යුරේනියම් භාවිත කරන්න ඉරානයේ මේ න්‍යෂ්ටික ක්‍රියාවලියේදී. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වනට පස්සේ මේක සමාලෝචනය කළා. ඔහු ප්‍රකාශ කළා ඉරානයේ අත්නෝපතික විදිහට මේ ගිවිසුමේ ප්‍රකාරව ඒ අදාළ ප්‍රමාණයට වඩා රහසිගතව යුරේනියම් පාවිච්චි කරනවා. මේක භයානක තත්වයක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. මොකද මොවුන් රහසිගතව මේ ආකාරයෙන් මේ විදිහට යුරේනියම් පාවිච්චි කළා කවදාක හෝ යුදාවියක් නිෂ්පාදනය කිරීමේ හැකියාවකුත් තියෙනවා කියලා. ඉතින් ඇමරිකාව මේ ගිවිසුමේ නයින් කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. ඊට පස්සේ මේ ගිවිසුම ඇන හිටියා. නැවතත් මේ ඉරානි න්‍යෂ්ටික ගිවිසුම ආරම්භ වෙන බවට ලකුණු පළවෙමින් තියෙනවා. මොනවාද ඒ සම්බන්ධව ඉරානය සහ ලෝක බලවතුන් ඇමරිකාව ඒ පිළිබඳව කියන කාරණා මොනවාදම?
දැන් ඇමරිකාව නැවතත් මේ න්‍යෂ්ටික ගිවිසුමට එකඟ කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී අලුත් යෝජනාවක අවශ්‍යතාවය තිබුණා. මොකද දිගින් දිගටම ඉරානය ප්‍රකාශ කළා ඔවුන් මේ පරණ ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කරන්නට සූදානම් නැහැයි කියලා. මොකද ඇමරිකාව පිළිබඳ ඔවුන්ට විශ්වාසයක් නැතයි කියලා. ඉතින් මෙතනදී ඒ අලුත් යෝජනාවක් අවශ්‍ය වුණා ඇමරිකාවේ විශ්වාසනීයත්වය තහවුරු කරන්නට. ඉතින් ඒ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ විසින්ම නොයෙකුත් විරුද්ධ අදහස් දක්වමින් ඉන්න වටපිටාවක යුරෝපා සංගමයේ විසින් අගෝස්තු මාසයේ මේ මාසේ 8 වෙනිදා අලුත් යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා නැවතත් මේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා. ඉතින් ඒ යුරෝපා සංගමයේ ඉදිරිපත් කරපු යෝජනාවලට ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලනය සුබ ප්‍රතිචාරයක් දැක්වුවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ අනුව ඉරානය සමග නැවතත් ඒ න්‍යෂ්ටික ගනුදෙනුව නැත්නම් න්‍යෂ්ටික ගිවිසුම බලවත් කරලා ඒ අනුව ඇමරිකාව සහ අනිකුත් බටහිර බලවතුන්ට ඉරානයේ ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල අධීක්ෂණය කරන්නට ඉඩ ප්‍රස්තාව සලසන විදිහේ ගිවිසුමකට පිවිසෙන්න පුළුවන් කියලා අලුත් බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තු ඇතිවීම අපි බැලුවොත් ශ්‍රී ලංකා පැත්තෙන් උත් හොඳ වාසිදායක තත්ත්වයක් වෙන්නේ දැනට යුරෝපා සංගමෙන් යෝජනා කරලා තියෙන විදිහට දැනට ඉරානයට පනවා තියෙන ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට, විශේෂයෙන්ම ඉරානයේ තෙල් නිෂ්පාදනය සහ තෙල් අනෙකුත් රටවලට විකිණීම සම්බන්ධයෙන් දැනට පනවලා තියෙන තහංචි ලිහිල් කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා ඇමරිකාවෙන් සුබ ප්‍රතිචාරයක්, බොහෝ විට සුබ ප්‍රතිචාරයක් එන බව තමයි දැනට දැනගන්නට තිබෙන්නේ. ඉතින් එවැනි දෙයක් සිද්ධ වුණොත් කෙටිකාලීන වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාවක් තියෙනවා ඉරානයෙන් ලබා ගන්න ඉරේනියන් ලයිට් කියන බොරතෙල් වර්ගය ලබා ගැනීමට. මොකද ශ්‍රී ලංකාවේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව නිෂ්පාදනය කරලා තියෙන 1969 අගෝස්තු මාසේ ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඉරේනියන් ලයිට් කියන වරතෙල් වර්ගය පිරිපාදු කිරීමට. ඉතින් පහුගිය කාලෙම ශ්‍රී ලංකාවට මේ ඉරේනියන් ලයිට් වර්ගයේ වරතෙල් ලබා ගැනීමට නොහැකිව තිබිච්ච නිසා ඕමානෙනුත් ඒ වගේම සයිබීරියාවෙනුත් වරතෙල් ලබා ගන්න සිද්ධ වුණා. ඒවා ශ්‍රී ලංකාවේ පිරිපහදුවටම හරියන වරතෙල් නොවන නිසා ඒවා එතරම් ඵලදායී වුණේ නැහැ ඒ වරතෙල් පිරිපහදු කිරීම. ඉතින් මේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම නැවත බලගැන්වීම ශ්‍රී ලංකාවට ඇත්තම වාසිදායක තත්ත්වයක් උදාවෙන ලකුණු තියෙනවා. ඒකම අපි ජාත්‍යන්තර වශයෙන් බැලුවොත් මැද පෙරදිග ප්‍රදේශයේ ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකර න්‍යෂ්ටික බලය සාමකාමී අරමුණු සඳහා පමණක් පාවිච්චි කිරීමේ වැඩපිළිවෙලට නව ජවයක් ලැබුණා කියලා අපිට වාර්තා කරන්න පුළුවන් දෙයක්.
දැනට අපි කතා බහ කරන මේ තොරතුරු වලට ඇත්තටම මේ යුදාවි සම්බන්ධව තියෙන තොරතුරු වැඩි. තවත් න්‍යෂ්ටික අවි සම්බන්ධ වන කාරණාවක් මූලික කරගන්නට අපිට සිද්ධ වෙනවා. මොකද මේ අසල්වාසීන් වුණත් මේ බොහෝ වෙලාවට ඉදිරිවාදීව කටයුතු කරන ඉන්දියාවත් පාකිස්තානයත් අතර ඇතුණු තත්ත්වයක් පිළිබඳව අත්වැරදීමකින් මිසයිලයක් එල්ල වෙන්න පුළුවන්ද? හැබැයි මෙහෙම වෙලා තියෙනවා කියලා තමයි ඉන්දියාව කියන්නේ. අනුව ඉන්දියාව ඒ අදාළ නිලධාරීන්ට යම් දඬුවම් පැමිණවීමකුත් සිදු කරලා තියෙනවා. පාකිස්තානයේ එකට යම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා සුබවාදී ආකාරයට. හැබැයි මේ සිදුවීම සහ ඉන්දිය පාකිස්තාන ප්‍රතිචාර පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු මේ ළඟටම.
නිලුක්ෂි, දැන් ඉන්දියා මේ සිද්ධිය වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසේ මුල් භාගයේදී. පාකිස්තානය ප්‍රකාශ කළා ඔවුන්ගේ ගුවන් පතයට ෆ්ලයිං ඔබ්ජෙක්ට් එකක්, අන්ඇඩෙන්ටිෆයිඩ් ෆ්ලයිං ඔබ්ජෙක්ට් කියලා හඳුනා නොගත්තු පියාසර කරන දෙයක් තමන්ගේ ගුවන් පතයට ඇතුළු නැයි කියලා. මෙතනදී පසුව පාකිස්තානයේ චෝදනා කරා ඉන්දියාව විසින් මේ මිසයිල් ප්‍රහාරයක් එල්ල කළයි කියලා. මේ මිසයිලය අඩි 40,000ක් විතර උඩින් ගිහිලා තමයි පාකිස්තානයේ ජන ශූන්‍ය ප්‍රදේශයක මේක පතිත වෙලා මේකෙන් දේපල හානියක් හෝ ජීවිත හානියක් සිද්ධ වුණේ නැහැ කියලා පාකිස්තානය ප්‍රකාශ කරා. සාමාන්‍යයෙන් මේ දෙරට අතර තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක මෙවැනි දෙයක් සිද්ධ වුණාම එකිනෙකාට ප්‍රතිප්‍රහාර එල්ල කර ගැනීම සාමාන්‍ය දෙයක් වුණාට මේ අවස්ථාවේදී පාකිස්තානය ඒ විදිහට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතිව මේ පිළිබඳ විරෝධතාවය ප්‍රකාශ කිරීමත් එක්ක ඉන්දියාව ක්ෂණිකයෙන් පිළිගත්තා තමන්ගේ අතින් අත්වැරද්දක් වෙලා. ඒ අත්වැරද්ද නිසා මිසයිලයක් පත් වුණා නැත්නම් මිසයිලයක් දියත් වෙලා තියෙනවා, මේක අත්වැරද්දක් මේ පිළිබඳ පරීක්ෂණ කරනවා කියලා. ඉතින් ඒ පරීක්ෂණ මේ වෙනකොට අවසාන වෙලා තියෙනවා දිල්ලුක්ෂ. ඒ පරීක්ෂණ ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවේ ආරක්ෂක අංශවල ඉහළම ප්‍රධානීන් 3 දෙනෙක් සේවයෙන් පහකලයි කියලා මේ වෙනකොට වාර්තා වෙන්නේ. දැන් මේ මිසයිලය ඇත්තටම එල්ල කරේ කුමන ස්ථානයකද කියන එක මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන යන මිසයිල් රඳවා තියෙන ස්ථානයකින් මේ මිසයිලය පිට වුණා හැම නැත්තම් මේක පත්තු කළයි කියලායි වාර්තා වෙන්නේ. ඒ පිළිබඳ කරුණු හෙළිදරව් නොකළට ඉන්දියාව මේ වෙනකොට ප්‍රකාශ කළා ඔවුන් ඒ වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව දැඩි පියවර අරගෙන තියෙනවා කියලා. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා කියලත් ඉන්දියාව දැනුම් දුන්නා පාකිස්තානයට. මෙතන විශේෂ කාරණාවක් වෙන්නේ පාකිස්තානය ඉන්දියාව ඒ ඔවුන් ඉදිරිපත් කරපු කරුණු පිළි අරගෙන මේකට ප්‍රතිපහාර එල්ල කරනවා වෙනුවට ඒ පිළිබඳ කනස්සල්ල පළ කරලා මේ විදිහට මේ ප්‍රශ්නය එතනින් සමතයකට පත් කරගන්න පාකිස්තානයත් යොමු වුණා.
අවසාන අවධානය යොමුවන්නේ තායිලන්තය කෙරෙහි, විශේෂයෙන්ම ශ්‍රී ලංකිකයන්ගේ විශේෂිත අවධානයක් මේ දවස්වල තායිලන්තයට තියෙන. මොකද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ගොටබේ රාජපක්ෂ මහතා මේ දිනවල රැඳී සිටින්නේ තායිලන්තේ. ඉතින් තායිලන්ත අගමැතිවරයා ප්‍රයුත් චානෝචා මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජයට ප්‍රතිචාර දක්වා, ශ්‍රී ලංකා රජයේ ඉල්ලපු උදව්වලට යහපත් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා ගොටබේ රාජපක්ෂට නවාතැන් දෙන්නට අනුමැතිය පළ කළා. හැබැයි දැන් තායිලන්ත අගමැතිවරයා ගැටලුවකට මුහුණ දීලා සිටිනවා. ප්‍රයුත් චානෝචාගේ අග්‍රාමාත්‍ය තනතුරෙහි වැඩ කටයුතු අත්හිටවල තියෙන උසාවිය විසින්. මේක විශේෂිත අවස්ථාවක් කමල්. මොකක්ද මේ සිදුවීමට පසුබිම්මුණු කාරණා?
දිලුක්ෂි, චානෝචා අග්‍රාමාත්‍යවරයා බලයට පත් වෙන්නේ 2014 හමුදා කුමන්ත්‍රණයකින්. මේ හමුදා කුමන්ත්‍රණයෙන් පස්සේ ඔහු අවුරුදු 3කට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීලා ඒ ව්‍යවස්ථාව අනුව තමයි පසුව මැතිවරණයකට ඉදිරිපත් වෙලා රටේ අග්‍රාමාත්‍යවරයා බවට, එමත් නැත්නම් සිවිල් අග්‍රාමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන්නේ. මෙතනදී ඔහු හඳුන්වා දුන්නු 2017 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අග්‍රාමාත්‍යවරයෙකුට කටයුතු කරන්නට පුළුවන් උපරිම කාලය අවුරුදු 8යි කියලා. ඉතින් මේ වෙනකොට විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා චනෝචා අග්‍රාමාත්‍යවරයාගේ දූරකාලය ගණන් ගන්නට ඕන ඔහු හමුදා කුමන්ත්‍රණයක් තුළින් බලය අල්ලගත්තු වේලාවේ සිට කියලා. ඒ කියන්නේ 2014 සිට කියලා. අලුත් ව්‍යවස්ථාව හදන්නටත් කලින් ඊටත් අවුරුදු 3කට කලින් ඔහු බලය අල්ලගත්තා. ඒ දවසේ ඉඳලා තමයි ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරපු කාලය ගණනය කරන්නට ඕනේ කියලා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 5 දෙනෙක් මේ තර්කය පිළි අරගෙන චනෝචා අග්‍රාමාත්‍යවරයාගේ වැඩ තහනමකට ලක් කර, එහෙම නැත්නම් ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටෙව්වා මේ නඩුවේ අවසාන තීන්දුවක් එනතුරු. මේක ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. මොකද ඔහු බලෙන් ඉවත් කරලා නැහැ, ඔහු තාමත් තනතුරේ ඉන්නවා. නමුත් ඒ තනතුරේ බලය පාවිච්චි කරන්නට ඔහුට හැකියාවක් නැහැ, ඔහුගේ බලය අත්හිටවලයි තියෙන්නේ. ඉතින් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාට මේ වෙනකොට තායිලන්තයේ විධායක බලය අධිකරණය විසින් පවරලා තියෙනවා.
හොඳයි මල්, අපි ස්තුතිය පළ කර සිටිනවා. එහෙමනම් මේ සතියේදී ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තා වන කාරණා 4 පිළිබඳව තොරතුරු සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි අලිත් ලබන සතියේ සිකුරාදා ලොව වටා අපේ විදේශ වීථි සමාලෝචනයේ හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් නිරුචි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.